Honorable Prime Minister, you have 20 minutes.
Thank you, Deputy Speaker. Jatika Janabala Vega Andue, Mangala Ayavaya Mangala Ayavaya Idripat Karana Me Mohote, Katha Kirimata Labima Pilibandava Mama Santosa Venawa. Garu Niyoja Kathanayaka Tumani, Api Me Idripat Karala Tiyana Ayavaya Mama Illa Sitinawa Siyalu Denatama Visheshayen Ape Rate Janathawata Me Idripat Karala Tiyana Sankhya Lekhana Walata Eha Gihilla මේ අයවැය තුල ප්‍රකාශ වෙන චින්තනය හොඳින් අධ්‍යයනය කරන්න ඒක ගැන ඒකට ඇහුම්කන් දෙන්න කියන එක. කො මේ අයවැය කියන්නේ මේ රටට අලුත් දිශානතියක් අලුත් චින්තනයක් සහ විශේෂයෙන්ම අපේ ආණ්ඩුව ජාතික ජනබල වේග ආණ්ඩුව පදනම් වෙලා තියෙන අපේ වටිනාකම් අපේ මූලධර්ම values principles ප්‍රකාශ ප්‍රකාශයට පත් කරන ප්‍රකාශ පත් වෙන ඒ ඒ මත හැදුණු අයවැයක් කියන එක මම පැහැදිලිව පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මේ අයවැය තුල අපි පෙන්눔 කරන්නේ අපේ ඉදිරි ක්‍රියාවලිය අපේ ඉදිරි ගමන් මඟ මොන පදනමක් මත සිටගෙනද අපි මේ ඒ ගමන් මඟ යන්නේ අපි මොන වගේ සමාජයක්ද නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මොන වගේ රටක් හදන්නද යන්නේ ඒ ඒ ඒ හදන රට තුල තිබිය යුතු වටිනාකම් මොනවද කියන එක ඉතාමත්ම පැහැදිලිව මේ අයවැය තුලින් ඒ සලකුණු වෙනවා කියනත් මම කැමතියි. ගරු නියෝජ කතානායකතුමනි විපක්ෂය දිගින් දිගටම මෙම අයවැය පිළිබඳ විවේචන ඉදිරිපත් කරනකොට මේක නව ලිබරල් වාදී අයවැයක් මේකේ රනිල්ගේ ප්‍රතිපත්තිවල දිගුවක් සමහරක් වෙලාවට කියනවා මේක ඔවුනුත් කරන්න හිටපු දේ ඔවුන්කගේ යෝජනා තමයි මේ අපි කතා කරන්නේ ජාතික ජනබල වේගය කියන්නේ වාමාංශික පක්ෂයක් හැටියට මේවා පරස්පරයක් කියලා මා හිතන්නේ ගරු නියෝජ කතානායකතුමනි එම තර්කය මේ ගොඩනගන්න උත්සාහ කරන විපක්ෂයට ඔවුන්ගේ චින්තනයත් පටෙත්තට ලැබිලා අපේ චින්තනය නම් කොහොමටත් තේරෙන්නේ නැහැ. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් තමන්ගේ චින්තනයත් තමන්ගේ දේශපාලන මතයත් පටලෝගෙන ඉන්නේ. දැන් මේක අපි ගමු නව ලිබරල් වාදය කියලානේ කියන්නේ මේ අයවැයට. මේ අපි ඉදිරිපත් කරලා තියෙන නව ලිබරල් වාදී අයවැයක් කියලා කියනවා. නව ලිබරල් වාදී අයවැයක් තුල මොකද්ද සාමාන්‍ය නව ලිබරල් වාදය ගැන කතා කරනකොට ගරු නියෝජ කතානායකතුමනි කියන ඒක පදනම් වෙලා තියෙන මූලික දේවල් කීපයක් තියෙනවා. එකක් ආර්ථික ක්‍රියාවලිය තුලින් රජය ඈත් කිරීම. තව එකක් තමයි වෙළඳපොළට ප්‍රධාන තැන දෙන එක. වෙළඳපොළ තරයේ විශ්වාස කරමින් වෙළඳපොළ හසුරුවන්න සම්පූර්ණ නිදහස දෙන එක තවත් කාරණයක්. තුන්වෙනි වැදගත් කාරණයක් තියෙනවා මොකද බොහෝ වෙලාවට නව ලිබරල් වාදය ගැන කතා කරනකොට අපි ඒක ආර්ථිකයකට පමණක් ලඝු කරාට නව ලිබරල් වාදී චින්තනය තුළ සමාජයම ප්‍රතිසංවිධානය වුණා. ඒ සමාජය ප්‍රතිසංවිධානය වෙන්න තිබ්බ මූලික කරුණක් තමයි නව ලිබරල් වාදයේ තදින් විශ්වාස කරන පුද්ගලවාදය. සමාජයක් ගැන නෙවෙයි ඔවුන් කතා කරන්නේ සාමූහිකයක් ගැන කතා කරන්නේ පුද්ගලයන් කේන්ද්‍ර කරගත චින්තනයක් නව ලිබරල් වාදයේ තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි නව ලිබරල් වාදයේ ප්‍රධාන න්‍යායචාරවරියක් හැටියට ගණන් ගන්න ඒක දේශපාලනිකව ඒකට නායකත්වය දුන්න මාග්‍රට් තැචර් කියපු කතාවක් එක්වරක මම ඒක එතුමිය කියපු විදියටම නෙවෙයි එතුමිය කියනවා සමාජයක් කියලා දෙයක් නැහැ ඉන්නේ පුද්ගලයන් පමණයි කියලා. There is no such thing as society, there are individuals. ඒකෙන්ම පෙන්눔 කරන්නේ නව ලිබරල් වාද චින්තනයේ තුල තියෙන පුද්ගලවාදී අදහස. ඒ චින්තනය. දැන් ඒක එක. ගරු නියෝජ කතානායකතුමනි ඒ අපි ඒ නව ලිබරල් වාදී ඒ අර්ථකථනය පැත්තක තියලා අපි චුට්ටක් කල්පනා කරලා බලමු ලංකාවේ දැන් ක්‍රියාත්මක වුණේ මෙච්චර කාලයක් නව ලිබරල් වාදයේද කියලා ඒක පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ ඒ නව ලිබරල් වාදය නෙමෙයි මේ රටේ මේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඇත්තටම ක්‍රියාත්මක කරේ. ඒක ඔවුන් ඉදිරිපත් කරාට නව ලිබරල් වාදය කියලා නව ලිබරල් වාදයක් නෙමෙයි. මොකෝ මේ රටේ අන්තිමට අපි බාර ගන්නකොට රට තුල තිබ්බේ නව ලිබරල් වාදයකුත් නෙමෙයි මොන වාදයකුත් නෙමෙයි. ඇත්ත වශයෙන්ම තිබ්බේ පවුල්වාදය සහ ගජමිතුරු කණ්ඩායමකට උදව් කරන පාලන ක්‍රමයක් සහ ආර්ථිකයක් තමයි. මුකෝ ඒක බැලුවොත් ඔබ බලන අපේ නවලිබරල්වාදය අර ක්ලාසිකල් අර්ථය හනුව රාජ්‍ය සේවයෙන් ඈත් විය යුතුයි. නමුත් මෙතෙක් කල් මේ රට පාලනය කරපු අය රාජ්‍ය සේවය ඔවුන්ගේ පෞද්ගලික දඩබිමක් හැටියට, පෞද්ගලික ආයතනයක් හැටියට සලකමින් ඔවුන්ගේ අත්නෝමතික විදියට මේ රාජ්‍ය සේවය පුළුල් කරා. රාජ්‍ය සේවය බරක් වෙන තැනට, සමාජයේ රාජ්‍ය සේවය බරක් කියලා දකින තැනකට ඇදගෙන ගියා. එතකොට වෙළඳපොළ විකෘති කරා. වෙළඳපොළට නිදහසේ ක්‍රියාත්මක කරන්න එහෙම මොකක්වත් නියාමනයක් කරන්න නෙවෙයි මැදිහත් වුණේ. වෙළඳපොළ විකෘති කරා තමන්ගේ ගජමිතුරු සංග්‍රහය තුලිනුත් පෞල්වාදය හරහා. එතකොට අපේ රටේ කොයි වෙලාවකවත් මේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක එහෙම එකක් නෙවෙයි අන්තිමට ඇති වුණේ. ඉතාමත්ම දූෂිත, ඉතාමත්ම පුද්ගලික හේතු මත තීන්දුව තීරණ ගන්න විකෘති වෙච්ච ආර්ථිකයක් මේ ක්‍රියාත්මක වුණේ. ඒකට මතවාදයක් තිබ්බේ, එහෙම මොන මොකක් හරි ආර්ථික මතවාදයක් තිබ්බේ නැහැ, තිබ්බේ පුද්ගලික මතවාදයක් පමණයි. ඉතින් ඒ විකෘති කරපු, කඩාවට්ටපු දූෂිත රට තමයි අපිට බාර ගන්න සිද්ධ වුණේ. එතකොට අපි පටන් ගන්න වෙන්නේ එතනින්. මේ මොකක් හරි ලස්සන මේ නිකම් සුපිරිසිඳු හරියට ක්‍රියාත්මක වෙච්ච නව ලිබරල්වාදය තුල පැවතුණු රටක් නෙවෙයි. ඒ දූෂිත වෙච්ච විකෘති ආර්ථිකයක්, සමාජයක් තමයි අපිට බාර ගන්න සිද්ධ වුණේ. එතෙන් සිට තමයි අපිට පටන් ගන්න වෙලා තියෙන්නේ. එතකොට එතන පටන් ගන්නකොට මොනවද අපි ඉදිරිපත්, මේ අයවැය තුල මොනවද ඉදිරිපත් වෙන වටිනාකම් සහ ප්‍රතිපත්ති සහ ඒ චින්තනය මොකද්ද? මේක තුල තියෙනවා සාමූහිකත්වය, මේක තුල තියෙනවා සමාජය ශක්තිමත් කරන්න ගන්න මැදිහත් වීම, මේක තුල තියෙනවා සමානාත්මතාවය සහ සාධාරණත්වය, මේක තුල තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිකන් උඩින් ඉඳගෙන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, ඇත්තටම අර්ථවත් ජන සහභාගිත්වය තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. වෙළඳපොළ නියාමනය ශක්තිමත් කරන එක, වෙළඳපොළ ශක්තිමත් නියාමනය කරන එක විතරක් නෙවෙයි, රජයේ වගකීම වෙළඳපොළ නියාමනය කරන එක විතරක් නෙවෙයි අපේ චින්තනය තුළ තියෙන. වෙළඳපොළට රජයත් මැදිහත් වෙනවා, පුද්ගලික ශේෂ්ත්‍රයක් තියෙනවා, රජයත් මැදිහත් වෙනවා. මේ දෙකම තියෙනවා. අපි දකින්නේ රජයේ එකම කාර්යභාරය වෙළඳපොළ නියාමනය කිරීම කියලා. රජයටත් මෙතන කාර්යභාරයක් තියෙනවා. මේ සියල්ලම තමයි අපේ අයවැය තුළ අපි තුළ තියෙන ඒ චින්තනය. ඒ චින්තනයට තමයි අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථකථනයක් දීලා තියෙන්නේ. මේක කොහොමද සිද්ධ වෙන්නේ? අපිට ඕන තරම් උදාහරණ මේ අයවැය තුළින්ම අපිට ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. මේ අයවැය තුළ අපි කාවවත් අතහැරලා නැහැ. සියලුම කොටස්, සියලුම ජන කොටස්, සියලුම පීඩාවට පත්වෙච්ච ජන කොටස් ආමන්ත්‍රණය කළා. ඔවුන්ට යම් සැලකීමක් දක්වන අයවැයක් මේක තුළ යෝජනා වෙලා තියෙනවා. සියලුම ජන කොටස් අපි ආමන්ත්‍රණය කළා තියෙනවා. අපි කාන්තාවන්ද, දරුවන්ද, අවුරුදු ගානක් තිස්සේ ආයතනගත වෙලා හිටපු දරුවන්, ළමා ආරක්ෂණ ආරක්ෂාව ගැන කතා කරන අය, වසර ගානක් තිස්ස තුල සටන් කරපු දේවල් මේ අයවැය තුල නියෝජනය වෙනවා. දරුවන් උසාවියට ගෙනියන ක්‍රමය ගැන, ආයතනගත වෙච්ච වෙලා ඉන්න ළමයි නැවත සමාජයට සමාජගත කරන්න තියෙන ක්‍රියාවලිය, මේ සියල්ල ගැනම අපි සලකා බලා තියෙනවා. කාන්තාවන් ආර්ථිකයට හවුල් කරන එක, හවුල් කිරීමේදී එන බාධාවන්, ඔවුන්ගේ සුරැකුම් වැඩ නිසා කාන්තාවන්ට එන බාධාවන් වලට මොකද්ද අපි කොහොමද ඒවා අපි ලිහිල් කරන්නේ? මේ සියල්ලම මේ අයවැය තුළ පෙන්නුම් කරනවා. සමාජය ශක්තිමත් කරන්න, මොකෝ අපි අර පුද්ගල බද්ධ විතරක් පුද්ගලයාට සියලුම වගකීම දීලා යන ප්‍රතිපත්තියක් තුළ නෙවෙයි ඉන්නේ. පුද්ගලයා ජීවත් වන සමාජය ශක්තිමත් කරන්න අපි මැදිහත් වෙන යෝජනා ගණනාවක් මේ අයවැය තුළ තියෙනවා. ඒ නිසා තමයි අපි සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ශේෂ්ත්‍රවලට මුදල් ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ. දැන් මෙතන දිගින් දිගටම කියනවා ගරු නියෝජ කතානායකතුමනි, බෙහෙත්වලට වැට් එකක් දාලා වැඩි කළා කියලා, බෙහෙත්වලට වැට් එකක් එකතු කළා කියලා දිගින් දිගටම කියනවා. බොරුනේ කියන්නේ. බෙහෙත් වලට වැට් එකක් නැහැ. ඔබතුමාත් ඒක හොඳට දන්නවා. බෙහෙත් වලට වැට් එකක් නැතුව විතරක් නෙවෙයි, දේශීයව නිෂ්පාදනය කරන බෙහෙත් වලට තියෙන පැකේජින් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වලට තියෙන වැට් එක අපි අඩු කරලා තියෙනවා, අයින් කරලා තියෙනවා. දේශීයව නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදනයට අපි තව ඒ බෙහෙත් නිෂ්පාදනය දිරිමත් කරන්න අපි ඒක අයින් කරලා තියෙන්නේ මේ වැට් එක. ඉතින් මේ මොනවද මේ කියන බොරු? ගරු මන්ත්‍රීතුමා, මගේ කතාව අවසන් වෙලා පිටරටින් ගේනේවට වැට් එකක් නැහැ. ගරු මන්ත්‍රීතුමා, වැට් එකක් නැහැ, බෙහෙත් වලට වැට් එකක් කොහෙවත් නැහැ. ඉතින් ඒ නිසා අසත්‍ය තොරතුරු කියන්න එපා. එතකොට අධ්‍යාපනයට අපි මුදල් වෙන් කරන ගාන මේ වසර තුර විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. ඒක පූර්ව ළමාවිය අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනයේ දක්වාම ඒක අපි පෙන්නුම් කරලා තියෙනවා. ඒක වෙනුවෙන් අපි බිලියන 6019කින් වෙනදාට වැඩිය capital investment එක අපි වැඩි කරලා තියෙනවා. special needs education ආබාධිත දරුවන් ආබාධිත අයට දෙන අධ්‍යාපනය සඳහා විශේෂයෙන් නම් කළා ඒකට මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් මොනවද මේ කතා කරන්නේ? මෙන්න අපි සමාජය ශක්තිමත් කරන්න අරගෙන තියෙන මැදිහත් වීම කරලා තියෙන මැදි අපේ සමාජ ආරක්ෂණය වැඩි කරන්න. සමාජ ආරක්ෂණය වෙනුවෙන් අපි විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. සාමූහිකත්වය කියන එක මේ අයවැය තුළ ඇති කරන්න, ජාතික සමගිය ඇති කරන්න ශ්‍රී ලාංකික දිනය කියන එක නම් කළා. ඒකට මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ඔබ දන්නවා අපි ජාතික වශයෙන් සමරන බොහෝ දිනවල් තුළ යම් කිසි කාණ්ඩයක්ට එක්ස්ක්ලූඩ් කළා, අතෑරලා අපි ඒ දින මෙච්චර කාල සමරන්නේ. නමුත් අපි පළමු වතාවට යෝජනා කරන්නේ සියලු දෙනාටම තමන්ගේ විවිධත්වය තියාගෙන ඒ විවිධත්වය තුලින් මේ රට ලස්සන වෙන්නේ කොහොමද කියන එක, මේ රට ගැන ආඩම්බර වෙන්නේ කොහොමද කියන එක තහවුරු කරන්න අපි මේ පළවෙනි වතාවට සියලු දෙනා කාවවත් අතාරින් නැතුව පුරවැසියන් හැටියට සහභාගී වෙන්න පුළුවන් ශ්‍රී ලංකන් ඩේ එකක් කියන එකක් අපි යෝජනා කළා තියෙනවා. ඒ නිසා ඒ ඉන්ක්ලූසිවිටි කියන එක නිසා, කාවවත් අතාරින්න නැති නිසා, ඒ සාමූහිකත්වය ගොඩනගන්න ඕන නිසා, ඒක තුළිනුත් මොකද අපි පෙන්නුම් කරන්නේ මේ රජය විසින් ඒ සාමූහිකත්වය කියන එකට අපි කොහොමද ප්‍රායෝගිකව මැදිහත් වෙන්නේ? ඒක වචනයක් විතරක් නෙමෙයි, සාධාරණත්වය සමානාත්මතාවය කියන එක දිගින් දිකටම මේ අයවැය තුල හැම පිටුවක හැම වචනයක් තුලම ඒක පෙන්නුම් කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අපි අතරකථනය කරන්නේ කොහොමද? ඒකට ජනතාවගේ සහභාගිත්වය, පුරවැසි සහභාගිත්වය. ඒ පුරවැසි සහභාගිත්වය ලබා ගන්නත් එක තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා ඒ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙන්නේ. ජනතාව කොහොමද අපි මේ බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනයට හවුල් වෙන්නේ කියලා. ඒක නෙවෙයිද ප්‍රජාතන්ත්‍රවාදය? පුරවැසියන් සහභාගි වෙන එක, නැත්නම් මේ ඡන්දයකට මැතිවරණයකට ගිහිලා ඡන්දය දාන එක විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒකත් ඒකේ කොටසක්. නමුත් ඒක විතරක් නෙවෙයි, එතනට සීමා වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය අපි පුළුල් කරලා තියෙනවා මේ ක්‍රියාවලිය තුළ. ඒ ක්‍රියාවලිය තුළ ජනතාවට පුරවැසියන් හැටියට සහභාගී වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට බංකොලොත් වෙලා තිබ්බ විදියට, මේ සමාජ අද්භූතය ගොඩනැගිලා තිබ්බ විදියත් එක්ක බලනකොට අපි මේ රට බාර ගන්නකොට අපිට තෝරා ගැනීම දෙකක් තිබ්බා. එක්කෝ හකුල ගන්න එක, හකුලගෙන බය වෙලා තියෙන එක විතරක් ආරක්ෂා කරමින් මේ බය වෙලා මේක කරනවාද, එහෙමත් නැත්නම් මේ රට මේ අර්බුදය අවස්ථාවක් හැටියට දැකගෙන අපි ගැඹුරු පරිවර්තනයකට යන්න අපි නිර්භීත වෙනවද නැද්ද කියන එක අපි තෝරගත්තේ දෙවනි තේරීම. ඒ නිර්භීත තෝරා ගැනීම අපි ගත්තේ මොන බාධක තිබ්බත්, මොන අභියෝග තිබ්බත් අපි මේ රට මේ අවුරුදු 70 ගානක් ඉස්සේ ඇදගෙන ආපු විදියට නෙවෙයි ගෙනියන්නේ, මේ රට පරිවර්තනය කරනවා කියන ඒ අදිෂ්ඨානයත් එක්ක. ඒ අදිෂ්ඨානේ පළවෙනි අයවැය තමයි මේක. පළවෙනි අයවැය තුල අපි කරන්න පුළුවන් උපරිමය අපි කළා තියෙන්නේ. මේ බංකොලොත් රටක් නේ අපි බාරගත්තේ. ඔව්, අපිට මීට වඩා සමාජ ආරක්ෂණයට දෙන්න පුළුවන් කැමැති අපි. හැබැයි අපි මේ සීමාවන් තුල මේක මේ කරලා තියෙන්නේ. නමුත් මේ සීමාවන් තුල උනත් අපි යන්න තියෙන දිශා නැති අපි හොඳින් පෙන්눔 කරලා තියෙනවා කියලා මට විශ්වාසයි. තවත් චෝදනාවක් එනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ බලවේග වලට අපි අසාධාරණයක් කරලා තියෙන්නේ, අපි දුන්න පොරොන්දු ඉෂ්ට කරලා නැහැ කියලා. ඒත් බොරුනේ. ඔබ තුමා හොඳින් දන්නවා, මේ සියලු දෙනාත් හොඳින් දන්නවා, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල මේ සියලුම කරුණු අඩංගුයි. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ මන් දන්නේ කීපාරක් අපේ ප්‍රතිපත්තිය තුල තියනවාද කියලා. අපි මේ සියල්ලම කතා කරලා තියෙනවා. මට ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ කතාව අහනකොට පුදුම ආඩම්බරයක් සතුටක් දැනුනේ. මොකෝ අපි අවුරුදු ගණනාවක් තිස්සේ කතා කරලා මහන්සි වෙලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාපු කරුණු දැන් අපේ පළවෙනි මංගල අයවැය තුල ක්‍රියාත්මක වෙන්න යනකොට පුදුම සතුටක් අපිට දැනුනේ. මොකද මේක අපි අද ඊයේ කතා කළ හදිස්සිය දාගත් එකක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ කතා වෙලා දාගත් දේවල්. ඒවා අපේ මංගල අයවැය තුලින් අපි පෙන්눔 කරලා තියෙනවා. තව බොරු කතාවක් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පඩි වැඩි කළා නැහැ, වැඩි කළා නැහැ, අරකද මේකද කියලා. මට ඊයේ එක මන්ත්‍රීවරයෙක් කියනවා ඇහුණා, අපි පොරොන්දු වෙලා තියෙනවා ගුරුවරුන්ගේ වැටුප් අර ඉහළම ශ්‍රේණි 10න් එහෙකට ගේන්න පොරොන්දු වෙලා තිබ්බ, ඒක වෙලා නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක වෙලා තියෙනවා. මේ පඩි වැඩි වීමත් සමග විදුහල්පතිවරු දැන් ඉහළම ශ්‍රේණි 4න් 7වෙනි තැන, ගුරුවරු 8වෙනි තැන. වැඩිම වැටුප් 10 ඇතුළත අපි ගෙනල්ලා තියෙන්නේ. විදුහල්පති කෙනෙක්ගේ වැටුප 30,105 වැඩි වෙලා. ගුරුවරයෙක්ගේ වැටුප රුපියල් 25,360 වැඩි වෙලා. 15,750 වැඩි වෙලා තියෙන්නේ අවම ශ්‍රේණියේ අවම වැටුප. ඒක හංගා මේ එහාගේ දැන් ගුරුවරු ඉන්නේ 8වෙනි තැන, විදුහල්පතිවරු ඉන්නේ 7වෙනි තැන. එහෙනම් අන්න තව අපේ පොරොන්දුවක් අපි ඉෂ්ට කරලා තියෙන්නේ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක විතරක් නෙවෙයි, මේ පඩි වැඩිවීම ගැන අපි මේක බැරෑරුම් ලෙස බාර ගන්න ඕන දෙයක්. මොකෝ අපේ ප්‍රතිපත්තිය තුළ, අපේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඒ ක්‍රියාවලිය තුළ රාජ්‍ය සේවයට අපි ගරුත්වයක් දෙනවා. පෙර ආණ්ඩු මොනවද කරේ? රාජ්‍ය සේවය විනාශ කරා විතරක් නෙවෙයි, ඒක අත්නෝමතික විදියට බඳවා ගැනීම කළා, විශාල අවුල් ඇති කළා. ඒක විනාශ කරා විතරක් නෙවෙයි, රාජ්‍ය සේවය පිළිබඳ තිබ්බ රාජ්‍ය සේවකයන්ට තිබ්බ විශ්වාසයත් නැති කරා, සමාජය තුළ රාජ්‍ය සේවය පිළිබඳ ඉතාමත්ම ඍණාත්මක අදහස් ගොඩ නැගුවා. හැබැයි රටක් දියුණු වෙන්න නම් ඔබතුමා දන්නවා ශක්තිමත් විශ්වාසනීය ජනතාවාදී රාජ්‍ය සේවයකුත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ ආයෝජනය කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ඉතාමත්ම දුෂ්කර කොන්දේසි යටත වුණ මේ මූලික වැටුප අපි වැඩි කරන්න මැදිහත් වෙලා තියෙන්නේ. ඒක අපි ක්‍රමානුකූලව කරගෙන යනවා තමයි, ඒක තමයි අපි මේ සීමාවන් ගොඩක් එක්ක අපි මේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ගරු නිරෝජ කතානායකතුමනි, අපි දන්නවා ජනතාව මේක තේරුම් අරගෙන ඉන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු මොනවා කිව්වත් මේක ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. ජනතාව දන්නවා මොකද්ද මේ අපි කරන්නේ.
Honorable Prime Minister, you have 2 more minutes.
Thank you Deputy Speaker. Honorable Deputy Speaker, I will complete. අපි ඒ ජනතාව සමගයි මේක කරගෙන යන්නේ. ජනතාවේ විශ්වාසය තියෙනවා කියන එකක් අපි හොඳින් දන්නවා. ඉතින් ගරු නියෝජ කතානායකතුමනි, මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ඓතිහාසික අයවැයක්. මේ රටේ හැරවුම් ලක්ෂයක් සලකුණු කරන අයවැයක්. අපි 1977 ගැන කතා කරනවා, මෙතන රොනී ඩිමෙල් මුදල් ඇමති ගැන ගොඩක් කතා වුණා. ඒ අයවැයත් මේ රට වෙනස් කරා. ඒක අපි එකඟද නැද්ද, ඒකට දේශපාලන විවේචන ඒවා ඔක්කොම තියදී මේ රට තීරණාත්මක විදියකට අවුරුදු 30-40කට වෙනස් කරා. ඒ හා සමාන වැදගත්කමක් තියෙන අයවැයක් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ රටේ දිශා නැතිය වෙනස් කරන, මේ රටේ චින්තනය, මේ රටේ සමාජයේ සංවිධානය වෙලා තියෙන විදිය, මේ සමාජයේ ව්‍යුහයන් වෙනස් කරන තරම් වැදගත් බරපතල අයවැයක් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ දිශා නැතියයි අපි මේ පෙන්වන්නේ. මේක අපේ පළවෙනි අයවැය. අපිට තව යන්න බොහෝ දුරක් තියෙනවා. හැබැයි වැදගත් වෙන්නේ පළවෙනි අයවැය තුලින්ම අපි සලකුණු කළා තියෙනවා අපි හදාන්න යන රට මොකද්ද කියලා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක අපි අර්ථයක් අර්ථකථනය කළා විතරක් නෙමෙයි අපි ඒකට ජීවයක් දීලා තියෙනවා. නව ලිබරල් වාදය තුල මේ සියලුම වෙනස්කම් කරන්න අපි දන්නවා පෙර ආණ්ඩුවල මොනවද කරේ කාන්තා අයිතිවාසිකම් කතා කරලා 50ක් ගෙනාවා. 50 වලට අපි එකඟයි. 50 හොඳයි. නමුත් 50 වලට ප්‍රතිපත්ති වලට සීමා වෙලා කාන්තා අයිතිවාසිකම් හම්බෙන්නේ නැහැ. ළමා අයිතිවාසිකම් හම්බෙන්නේ නැහැ. ඒක එහෙනම් ව්‍යුහය තුල අමාත්‍යංශය තුල මුදල් වෙන් වෙන විදිය වැඩසටහන් වලට මුදල් වෙන් වෙන තියෙන විදිය තුන තමයි අර්ථවත් වෙන්නේ. ඒක අපි කළා තියෙනවා. අපි මෙතන ප්‍රතිපත්තියක් හදාන්න විතරක් සීමා වෙලා නැහැ. පනතක් ගේන්න විතරක් සීමා වෙලා නැහැ. ඇත්තටම මිනිස්සුන්ට දැනෙන තැන් වලට අපි මුදල් යොදවලා තියෙනවා. ඒ නිසා තමයි මේක සාධාරණ සාධාරණත්වය, සමානාත්මතාවය, සාමූහිකත්වය, මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ රට මේ මුළු රටම හරවන අයවැයක් බවට පත් වෙලා තියෙන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, ලබා දුන්න කාලයට බෙහෙවින්ම ස්තුතියි.
Yes, state your point of order, please.
මහින්දනි අගමැතිතුමිය කිව්වර මං කියූප එක අසත්‍යක් කියලා. තමුන්නාසේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 103 පිටුවේ තියෙනවා ලදරු කිරි ආහාර ඖෂධ පාසල් පොත් උපකරණ පුස්තකාල සේවා කෘෂිකර්ම උපකරණ සූර්ය ශක්ති පැන්ලි ඒ සියලු දේ වැට් බිඳුවට ගේනවා කියලා තියෙනවා. ඒ කියන්නේ වැට් එකක් තියෙනවා. තමුන්නාසේ පොතේ තියෙන
කතානායකතුමනි, මම හිතන්නේ හවස මුදල් නියෝජ අමාත්‍යතුමා පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා. ඔබතුමා නමතක නම් ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට මිට කලින් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රමාණයක් ඉදිරිපත් කළා. ඒවැට කලින් ඒකදී තුමා කිව්වා වැට් එක අඩුකරන ඒවා, පේ ටැක්ස් එක අඩුකරන ඒවා. ඒ නිසා ඒවා මේ අයවැය සම්මතුණාට පස්සේ ඒ පණත් අපි සියල්ල සූදානම් කළා තියෙන්නේ. ඒ නිසා ඒවා හරියටම වැට් එක අඩු වෙනවා. පේ ටැක්ස් එකේ ස්ලැබ්ස් චාර්ජස් වෙනස් වෙනවා. මිනිසුන්ට සහනයක් ලැබෙනවා.
Honorable Shanmugam Kukadasan, you have 16 minutes. Yes, Honorable Sunil Handuneti.
ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණේ දේශීය වශයෙන් කරන ෆාම්සිටිකල් නිෂ්පාදන වලට වැට් එක තිබුණා. පිටරටින් ආනයනය කරලා ගේන ඒවට බල්ක් එක මෙහෙ ගෙනල්ලා පැකින් කරාම ෆාම්සිටිකල් වලට වැට් එක ආවා. මේක ඇනෙක්සස් වල තියෙනවා. මේ පාර අයවැයෙන් ඒ ෆාම්සිටිකල් අයිටම් වලටත් වැට් එක ඉවත් කළා තියෙනවා.
Honorable leaders of opposition.
ගරු අග්‍රාමාත්‍යතුමිය මම ඔබතුමීගෙන් අහන්න කැමතියි. දැන් පැහැදිලිවම ඔබතුමන්ලා කිව්වා 9000 විදුලි බිල 6000 කරනවා, 3000 විදුලි බිල 2000 කරනවා, තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවායි කියලා. හැබැයි මේ රටේ ජනතාව රජයේ මත පීඩනයක් පටවලා දැන් සාමාන්‍ය විදුලි බිල 10%කින් සාමාන්‍යයක් හැටියට ගත්තොත් අඩු වෙලා තිබෙනවා. හැබැයි අපිට අහන්නට ලැබෙනවා විදුලි බිල ඇමතිතුමා ඊයේ දවසේද කොහෙද කියනවා විදුලි බිල වැඩි වෙනවායි කියලා. මේ අත්ත වශයෙන්ම මම අගමැතිතුමගෙන් පැහැදිලි කිරීමක් කරගන්න කැමතියි. මේ විදුලි බිල සූත්‍රය ඔබතුමන්ලා වෙනස් කරනවායි කිව්වා. විදුලි බිල සූත්‍රය වෙනස් කරනවායි කිව්වා. ජනතාවාදී කරනවායි කිව්වා. ඒතර කොහොමද විදුලි බිල ඇමතිතුමා විදුලි බල ඇමතිතුමා විදුලි බිල ගැන කියන්නේ 100ට ගානකින් ඉදිරියේදී වැඩි වෙනවායි කියලා? මේක හරි අසාධාරණයක්. කොහොමද විනාඩිය කොහොමද මේ රටේ අලුත් ආයෝජන එන්නේ? කොහොමද මේ රටේ පාරිභෝගික ජනතාව මේකට මුහුණ දෙන්නේ?
සාමාන්‍ය
ජනතාව මේකට මුහුණ දෙන්නේ.